ඔබ SBS සිංහල ගුවන්විදිලිය සමකෙන්
SBS ගුවන්විදිලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදිලිය සමග sbs.com.au/sinhalese.
දැන් එහෙමනම් සූදානම් මේ කෙවිලකේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තාවන අලුත්ම උණුසුම් තොරතුරු පිළිබඳව සාකච්ඡා කරන්න සතියේ ශ්‍රී ලංකීය පුවත් විමසුමින් ශ්‍රී ලංකාවේ සිට සුපුරුදු ලෙසින් සූදානම් සිටින මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. සුබෝදෑසනක් අයබෝන් මනෝජ්.
සුබෝදෑසනක් අයබෝන් දිලුක්ෂි.
අපි මේ මුලින්ම කතා බහ කරමුද පාර්ලිමේන්තුව නව වසර සඳහා ආරම්භ වුණ සිදුවීම සහ ඉන් අනතුරුව සිදුවුණු ක්‍රියාදාමය පිළිබඳව. දැන් අපි කොයි කවුරුත් කතා බහ කළා පසුගිය වසරේදී පාර්ලිමේන්තුව නත්තල් නිවාඩු සමය වෙනුවෙන්, ඒ කියන්නේ 2021 වසරේ අවසානය වෙනුවෙන් නිවාඩු දුන්නා. ඒ කියන්නේ යම් කාල සීමාවක් සඳහා පාර්ලිමේන්තුව පැවැත්තුනේ නැහැ, සභාවාර පැවැත්තුනේ නැහැ. නමුත් 2022 වසර සඳහා අලුතින් ආරම්භ වුණා. අපි කලින් වතාවක කතා බහ කළා, ඔබට මතක ඇති, මේ පාර්ලිමේන්තුව මේ විදිහට කල් තැබීමත් එක්ක ඒ වෙනකම් පවතින කාරක සභා සියල්ල අහෝසි වෙනවා කියලා. ඉතින් මේවා නැවතත් පත් කර ගනිමින් යන ස්වභාවයක් තමයි අපි දැක්කේ මේ නව වසර සඳහා පාර්ලිමේන්තුව ආරම්භ වීමත් සමග. අලුතින් කාරක සභා පත් කර ගැනීම හා සම්බන්ධව තියෙන සූදානම, එතකොට පාර්ලිමේන්තුව අලුතින් ආරම්භ වුණාට පස්සේ මොනවද සිදුවුණු විශේෂිත සිදුවීම් කියලාත් අපි දැනගන්න කැමතියි මනෝජ්.
ඔද ලක්ෂ්‍ය නවවෙනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරයේ තේරීම් කාරක සභාව පත් කරගෙන තියෙනවා. දැන් ඔබ කිව්වා වගේ පාර්ලිමේන්තුව අවුරුද්දේ අන්තිම නිවාඩුවෙන් පස්සේ පාර්ලිමේන්තුවේ වාර අවසන් කරා ජනාධිපතිවරයා. ඒ සම්බන්ධයෙන් විවිධ අදහස් තිබුණා. වාර අවසන් කරාට පස්සේ පාර්ලිමේන්තුවේ තිබෙන කමිටු අහෝසි වෙනවා. නිල වශයෙන් කෝප් කමිටු වගේ කමිටු හරහා අනාවරණය වෙන ඇතැම් කාරණා එසේ අනාවරණය නොවෙන්න එහිට නිලධාරීන් මාරු කරන්න තමයි මේ වාර අවසාන කිරීම සිද්ධ වෙන්නේ කියලා විපක්ෂය දිගින් දිගටම චෝදනා කළා. කොමුණත් නැවත පාර්ලිමේන්තුව රැස් වුණාම පස්සේ පෞගේ 18 වෙනිදා ආයිමත් තේරීම් කාරක සභාව පත් කරගත්තා. කථානායකවරයා මහින්දාපාබේ වර්ධන මහත්මයා තමයි මේ පත් කිරීම සිද්ධ කරේ. එතකොට මේ තේරීම් කාරක සභාවෙන් තමයි පාර්ලිමේන්තුවේ අනෙක් කාරක සභාවලට සමාජිකව පත් කරන්නේ. ඒ හින්දා ආණ්ඩු පක්ෂයේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 12 දෙනෙක් එකතු කරලා අලුත් තේරීම් කාරක සභාව පත් වුණා. දිනේෂ් ගුණවර්ධන, නිමල් සිරිපාල ද සිල්වා, ජෝන්සන් ප්‍රනාන්දෝ, ඩල සලහපෙරුම, විමල් වීරවංශ, ඩග්ලස් දේවානන්ද, ප්‍රසන්න රණතුංග කියන අමාත්‍යවරු, ඒ වගේම ලක්ෂ්මන් කිරියල්ල, ජයන්ත කරුණාතිලක, රවුහ් හකීම්, විජිත හේරත්, සෙල්වම් අඩයිකලනාදන් කියන පන්සීවරු මේ 12 දෙනා අතරට ඇවිත්ිනු. එයා එකතු වෙලා තමයි තේරීම් කාරක සභාව පත් කරගත්තේ, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව. ඒතකොට ඊට පස්සේ තමයි අනෙක් කමිටු සඳහා සාමාජිකින් පත් කිරීම තේරීම් කාරක සභාව මගින් සිද්ධ කරන්නේ. දැන් මේ කොහොමද අලුත් කමිටු සඳහා සුදුසු අය පත් කරගන්නේ කියලා පාර්ලිමේන්තුවේ යම් සාකච්ඡාවක් තිබිලා තියෙනවා. බැසිල් රාජපක්ෂ ඇමතිවරයා, දිනේෂ් ගුණවර්ධන ඇමතිවරයා, ජෝස්ටන් බ්‍රාන්ඩ් ඇමතිවරයා, සනත් නිශාන්ත රාජ්‍ය ඇමතිවරයා වගේ කණ්ඩායමක් මේ ස්ථානයේ ඉඳලා තියෙනවා. එතනදී රංජිත් බණ්ඩාර, මාචාර රංජිත් බණ්ඩාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියලා තියෙනවා ඕප් කෝපා කමිලෝරට අලුත් අය පත් කරන්න ඕනේ කියන යෝජනාව කරලා තියෙනවා. ඊට පස්සේ බැසිල් රාජපක්ෂ ඇමතිවරයා එතනදී කියලා තියෙනවා මේ කමිටු සඳහා හිටපු අයම පත් කරගන්න ඕනේ. ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව කල් තියෙන වෙලාවේ සමාජයේ විවිධ මත පැතිරුණා. කෝප් කෝපා කමිටු වලින් හෙලිකර වැරදිකරුව ආරක්ෂා කරන්න පාර්ලිමේන්තු රැසිවාරයේ කල් තිබුවා කියලා කිව්වා. දැන් ඒ හින්දා අලුත් අය පත් කළොත් විපක්ෂයට ඒක ආයුධයක් වෙනවා. ඒ නිසා හිටපු අයත් විපක්ෂයේ මන්ත්‍රීවරුත් ස්වාධීන මන්ත්‍රීවරුත් ඒකට පත් කරොත් හොනයි කියලා බැසිල් රාජපක්ෂ ඇමතිවරයා කියලා තියෙනවා. එතකොට තාම නිල වශයෙන් ඕප් කෝපා කමිලෝර බුද්ධිල පත් කරලා නැහැ. අදහස් වෙලා තියෙන්නේ හිටපු අයම පත් කරා නම් හොඳයි කියන එක.
දැන් එතකොට මේ කාලයක් තිස්සේ පවතින මේ වත්මන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, තවදුරටත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ආණ්ඩු පක්ෂයත් එක්ක රැඳී සිටිනවද නැද්ද කියන කාරණය සම්බන්ධයෙන් දිගින් දිගටම ඇතිවෙමින් යන මේ සාකච්ඡාව සඳහා යම් තීරණාත්මක අවස්ථාවක් උදා වුණා කියලා වාර්තා වුණා මනෝජ් පසුගිය සතියේ සිකුරාදා 21 වෙනිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂිත සාකච්ඡාවක් ඇඳවලා තිබුණා. මොනවද එතනදී සාකච්ඡා කළ තිබුණේ? යම් තීන්දුව තීරණ අරගෙන තිබුණද? මොකද්ද වාර්තා වෙන තොරතුරු?
ඕදෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවෙන් ඉවත් වීම ගැන විශේෂ සාකච්ඡාවක් පක්ෂයේ නියෝජිතයින් එකතු වෙලා සිද්ධ කරලා තියෙනවා. මේ ගැන ඉස්සරහට පාර්ලිමේන්තුවේදී දැනුම් දෙන්න එකඟතාවය පළ කරලා තියෙනවා කියලා තමයි වාර්තා වුණේ. ජනතාව ආණ්ඩුව ගැන තිබුණු විශ්වාසය පළදුරු නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතිසංවිධානය වීමේ අරමුණින් මේ තීරණය ගත්තා කියලත් වාර්තා වෙනවා. කොමුණත් අමාත්‍ය දුරදර්ශන සමාජිකයින් මේ තනතුරු වලින් ඉවත් වෙනවද නැද්ද කියන තීරණය අදාළ මන්ත්‍රීවරුන්ටම එහෙම නැත්නම් අදාළ අමාත්‍යවරුන්ටම පවරලා තියෙනවා කියලා වාර්තා වෙනවා. ආණ්ඩුවෙන් ඉවත් වෙන මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන්න තීරණය කරලා තියෙනවා කියලා වැඩිදුරටත් කරුණු වාර්තා වුණා. දැන් මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොදුජන පෙරමුණයි අතර තියෙන ගැටලු ගැන ලොකු සාකච්ඡාවක් සමාජයේ තියෙනවා. ආණ්ඩුවේ මන්ත්‍රීවරු වෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පාන යන්න මේක ලොකු මන්ත්‍රීවරු පිරිසක් නෙවෙයි, අපිත් එක්ක ඉල්ලපු නිසා තමයි මේ කට්ටිය පාර්ලිමේන්තුවට ආවේ, තනියෙන් ඉල්ලුවා නම් එහෙම වෙන්නේ නැහැ නේ වගේ සංවාද ඇති වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැත්තෙත් කියනවා මේ ඡන්ද දීන වෙලාවක් නෙමෙයි, අලුතෙන් ආණ්ඩු පිහිටවන වෙලාවක් නෙමෙයි, ඉඳ අපි ඉවත් වෙන්න සූදානම් නැහැ. අපි එකතු වෙලා පිටව ගත්තෝ ආණ්ඩුව පොඩි පොඩි ඈත් එක්ක මේ කතා කරේ, ඉහළ මට්ටමේ සාකච්ඡාත් එක්ක තමයි තිබුණේ. ඒ හින්දා අපි ඉවත් වෙනවා නම් පොදුවේ පක්ෂයේ මධ්‍යම කාරක සභාව සාකච්ඡා කරලා ගන්න තීන්දුවක ප්‍රතිඵලයක් විදිහට තමයි අපි අයින් වෙන්නේ කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයනොත් සඳහන් වෙනවා. කොමුණත් මේ අවස්ථාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයෝ අවසාන තීරණයක් ගන්න සූදානම් කියලා වාර්තා වෙනවා. ඒකක පැත්තක්. අනිත් පැත්තෙන් නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කටයුතු කොහොමද කියලා පෞගිය දිනවල කතා කරා. ඒකට මූලිකත්වය ගත්ත සඳිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිවරිය. දැන් අපිට වාර්තා වෙනවා පොදුජන එක්සත් පෙරමුණ සක්‍රීය කරලා වත්මන් පාර්ලිමේන්තුවේ ඉන්න සමගි ජන බල වේගී එම නැත්තම් නව නිදහස් පක්ෂයේ නායක කියලා පෙනී ඉන්න කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා පොදුජන එක්සත් පෙරමුණ යටතේ බිහි වෙන අලුත් සංධානයත් එක්ක සංධානගත වෙන්න නියමිතයි කියලා වාර්තා වෙනවා. පෞගිය දවසේ බණ්ඩාරනායක සමාධියට පුෂ්පෝපහාර දක්වන දවසේ අපි දැක්කා කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා ඍජුව ඒ අවස්ථාවට පෙනී ඉඳලා අදහස් දක්වනවා. වගේම රාජ්‍ය මාධ්‍යරෙන් ඉවත් කරපු සුසිල් ප්‍රේමජයන්ත, ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කලක් බොහොම සක්‍රීයව කටයුතු කරපු අනුර ප්‍රියදර්ශන යාපා, චන්දිම වීරක්කොඩි මේ වගේ මන්ත්‍රීවරුන් මේ අවස්ථාවට එකතු වෙලා හිටියා. මේ අයත් එකතු කරගෙන පොදුජන එක්සත් පෙරමුණ සක්‍රිය කරන්න චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සූදානමින් ඉන්නවා කියලා ඔන්න තොරතුරු වාර්තා වෙනවා ඒ අතරේ ගෙවුණු සතියේදී.
හොඳයි, මේ සම්බන්ධව පසුගියදා මේ 21 වෙනිදා පැවැත්වුණු සාකච්ඡාවේදී ඉන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මහතා අදහස් දැක්වීමක් කළා තිබුණා. මේ ඇත්තටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මේ ආණ්ඩුව එපා වෙලා නෙමෙයි, ආණ්ඩුව කෙරෙහි ජනතාවගේ තියෙන කලකිරීම සලකා බලන්න කියලා ආණ්ඩුවට යම් බලපෑමක් ඉල්ල කිරීමේ අරමුණක් වෙනුවෙන් තමයි මේ පෙළ ගැසෙන්නේ කියලා තමයි ඔහු යම් අදහසක් පළ කළ තිබුණේ සම්බන්ධව.
වර්තමාන තත්ත්වය සමග අපිට ආණ්ඩුවේ පාවීමක් නෙමේ, රටේ යම් මතයක් ගොඩ නැගෙමින් තියෙනවා ආණ්ඩුවට සහ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග වලට ඇතැම් පාර්ශ්වයන්ගේ විවේචන. ඒ විවේචන දෙස ආණ්ඩුවේ අවධානය යොමු කරවීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වගකීමක් විදිහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දකිනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමහර කරුණු සම්බන්ධයෙන් තමන්ගේ අදහස් ඉදිරිපත් කරන්නේ. මොකද පක්ෂයක් වශයෙන් අපි ආණ්ඩුව තුළ ඉන්නවා නම් අපි අනිවාර්යයෙන්ම රටේ මහජනයාගේ ප්‍රශ්න ආණ්ඩුවට කතා කරලා ඒ ආණ්ඩුවට නිවැරදි සහයෝගයක් ලබා දීම තමයි අපේ යුතුකම වගේම වෙන්නේ. ඒක තමයි ඉටු කරන්නේ.
ඔව්, මේ සම්බන්ධව නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා අදහස් දැක්වීමක් කළා. මේ තැන් තැන්වල කියෝ කියන එක නෙමේ වැඩේ, කැබිනට් මණ්ඩලයේදී හෝ ආණ්ඩු පක්ෂ රැස්වීමවලදී මේ සම්බන්ධව අදහස් දැක්වීම තමයි කරන්න ඕනේ කියලා තමයි නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා සඳහන් කිරීමක් කළා තිබුණේ.
මම දන්නේ එයාගේ හිතේ යම් යම් දේවල් තියෙනවා. ඉතින් එයාට මගේ නම් පෞද්ගලික මතය එලිමහනේ කතා කරන්න යුතු නැති දේවල් ඒවා තමන් කැබිනට් මණ්ඩලය එහෙම නැත්නම් ආණ්ඩු පක්ෂ රැස්වීම එහෙම නැත්නම් පක්ෂ නායක රැස්වීම කතා කළ යුතු දේවල්. මම හිතන්නේ ඒ දේශපාලන නායකයොත් බුද්ධිමත්ව හැසිරුණොත් හොඳයි. මේ රටේ ජනතාව අපට ඡන්දය දුන්නේ මේ කේකාට රජ වෙන්න නෙවෙයි. ඒ හින්දා අපි ජනාධිපතිවරයා පත් කරගත්තා නම් ඒ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති අපි අනුගමනය කළ යුතුයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට එතුමන්ලා වගකීමකින් කටයුතු කරොත් හොඳයි. අපේ අයිතීන් තියෙනවා. අපි ඕන කෙනෙක්ට කතා කරන්න අයිතියක් තියෙනවා. හැබැයි කතා කරන්න අයිතිය තියෙනවා වගේම අපි සියලු දෙනාම තේරුම් ගත යුතුයි අපේ යුතුකමකුත් තියෙනවා.
අලුත් ව්‍යවස්ථාවක් එනවා කියලා විශේෂිත කතාබහක් තිබුණා පසුගිය කාලවකවානුවේදී. ඒ සඳහා සැලසුම් සකසමින් තියෙනවා කියලා තොරතුරු වාර්තා වුණේ. මොකද මේ වත්මන් ශ්‍රී ලංකා රජයේ බලයට පැමිණෙනකොට දුන්න පොරොන්දුවක් ව්‍යවස්ථාව වෙනස් කරනවා, නව ව්‍යවස්ථාවක් අරගෙන එනවා කියලා. දැන් මනෝජ්, මේ අලුත් ව්‍යවස්ථාව සම්බන්ධව කෙටුම්පත හදලා ඉවරය කියන යම් කතාවක් තියෙනවා. මොකක්ද මේ සම්බන්ධව තියෙන අලුත් තත්ත්වය?
ඔව්, දැන් විශේෂයෙන්ම විශ්වවිද්‍යාල සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කරනකොටම ආණ්ඩුවේ ප්‍රදේශපාලන පක්ෂ ආණ්ඩුවේම නියෝජිතයෝ අදහස් පළ කිරීමක් කරා ඇතැම් කාරණා සම්බන්ධයෙන් එකඟ වෙන්න බෑ කියලා, විශේෂයෙන් ද්විත්ව පුරවැසිභාවය වගේ කාරණා ගැන ජනාධිපතිතුමාට පස්සේ කියලා තිබුණා අවුරුද්දක් ඇතුළත අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට අරගෙන එනවා කියලා. හැබැයි ඒ අවුරුද්දක කාලේ දැන් පහුවෙලා තියෙනවා. නමුත් දේශපාලන පක්ෂ ආණ්ඩුවේම දේශපාලන පක්ෂ කිව්වේ දැන් ව්‍යවස්ථාවක් ගැන හිතනවට වඩා සටන් කරනවට වඩා සටන් කරන්න කරුණු අපිට තියෙනවා. ඒ හින්දා ඒවට මූලිකත්වය දීලා තියෙනවා. නමුත් ව්‍යවස්ථාව ගැන අදහස අතහැරිලා වෝ අමතක කරලා නැහැ කියලා. දැන් ඔන්න මේ අලුත් ව්‍යවස්ථාවේ කෙටුම් පත අවසාන අධීරිය තියෙනවා කියලා තමයි අධිකරණ අමාත්‍යංශයේ පැත්තෙන් වාර්තා වෙන්නේ. දැන් අවුරුද්දක විතර කාලයක් විවිධ පාර්ශ්ව වලින් ලබා දුන්නු යෝජනා කෙටුම් පතට ලබා ගත්තා. ලබන මාසෙ විතර වෙනකොට කෙටුම් පත ජනාධිපතිවරයාට ඉදිරිපත් කරලා ඊට පස්සේ අමාත්‍ය මණ්ඩලයට යොමු කරන්න නියමිතයි කියලා වාර්තා වෙනවා. එතකොට අප්‍රේල් මාසෙ විතර වෙනකොට මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි කියලා අදහස් පළ වෙනවා අලුත් ව්‍යවස්ථාව. ඉතින් ඒක අලුත් ප්‍රවෘත්තියක්. මොකද දැන් කාලයක් තිස්සේ මේක කල්මරමින් තිබුණා, ඇදී ගියා. නමුත් වෙනත් කාරණාවලට අවධානය යොමු කිරීමත් එක්ක ව්‍යවස්ථාව ගැන කාරණේ අමතක කරලා දාණ්ඩුව තියෙන කියලා ආණ්ඩුවේ දේශපාලන පක්ෂ විසින් ඉන්නේ. ඒකට උත්තරයක් දැන් ඒ අනුව හම්බ වෙලා තියෙනවා.
අපි එහෙමනම් මද විරාමයකට යනවා. මේ විරාමයෙන් අනතුරුව නැවතත් ශ්‍රී ලංකාවෙන් මේ ගෙවිලා යන සතියේ වාර්තාව නලුත් උණුසුම් තත්විති පිළිබඳව සාකච්ඡා කරන්න අපි මීළඟ අදියරේදී හමු.
SBS ගුවන් විදුලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන් විදුලිය සමග sbs.com.au/sinhalese.
මම දැන් අවධානයට ලක් කරන්නට කැමති මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් යන නඩුවාර සම්බන්ධව. ඔබ දන්නවා මේ වෙනකොට ප්‍රධාන චුද්ධිතෙන් දෙදෙනෙක් බවට පත්වෙලා තියෙනවා. හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමශ්‍රී ප්‍රනාන්දුට එරෙහිව ගොනු වෙලා තියෙන නඩු. දැන් මේ සම්බන්ධව තියෙන නඩු කැඳෙව්වා පසුගිය සතියේ. මොනවද එතනදී මේ සාක්ෂි විමසීම් වලදී හෙළිදරව් වෙලා තියෙන විශේෂිත කාරණා?
දැන් මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හරියටම වැරදිකරුවෝ හඳුනගෙන ආණ්ඩුව ක්‍රියා කරන්නේ කොහොමද කියලා අග්‍රද ගුරුතුමන් ප්‍රමුඛ කතෝලික ප්‍රජාවත් රටත් යම් අවධානයකින් ඉන්නවා. හිටපු පොලිස්පතිවරයා ඒත් එක්කම හිටපු ආරක්ෂක ලේකම්වරයාටත් චෝදනා එල්ල වුණා. පාස්කු ප්‍රහාරයේ මේ ප්‍රහාරය එල්ල වෙනවා කියලා නිශ්චිත බුද්ධි තොරතුරු තියෙද්දි ප්‍රහාරය වළක්වා ගන්න ක්‍රියාමාර්ග ගත්තේ නෑ. එවින්ද මේ සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැරීම කියන චෝදනා යටතේ හිටපු ආරක්ෂක ලේකම්වරයාට හිටපු පොලිස්පතිවරයාට එරෙහිව ගොනු කරලා තියෙන නඩුවේ සාක්ෂි විභාග අවසන් කෙරුණා. එතකොට පහුගිය 19 වෙනිදා අවසන් කරා ආරක්ෂක ලේකම්වරයාගේ හිටපු හේමසිරි ප්‍රනාන්දු මහත්මයාගේ, ඒත් එක්කම 20 වෙනිදා හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව සිද්ධ කරන සාක්ෂි විභාගය අවසන් වුණා. ඊට පස්සේ සඳහන් කළේ මේ චෝදනාවලින් හිටපු ආරක්ෂක ලේකම්වරයා හිටපු පොලිස්පතිවරයා නිදහස් කරනවද, එහෙම නැත්නම් විත්තිවාචකය කැඳවනවද කියන තීරණය පෙබරවාරි 18 වෙනිදා ප්‍රකාශයට පත් කරනවා කියලා තමයි මේ සඳහා රැස් වෙලා හිටපු ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ප්‍රකාශයට පත් කරේ. ඒත් එක්කම මේ අවස්ථාවේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුදර්ශන ද සිල්වා අධිකරණයට කිව්වේ පැමිණිල්ලේ සාක්ෂි කැඳවීම අවසන් කරනවා. ඒ හින්දා මේ කරුණු සලකා බලපු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අදාළ චෝදනාවලින් විත්තිකරුවෝ නිදහස් කරනවාද, එහෙම නැත්නම් ඔවුන් වෙනුවෙන් විත්තිවාචකයක් හැදවනවාද කියන නියෝගය ලබන 18 වෙනිදා පෙබරවාරි 18 වෙනිදා ප්‍රකාශයට පත් කරන්න නියමිතයි කියලා සඳහන් වුණා. ඒ අනුව එතනින් ඉස්සරහට තමයි දැනගන්න පුළුවන් ඉන්නේ ඔවුන් දෙදෙනාට එරෙහිව මේ නඩුව තවදුරටත් ක්‍රියාත්මක වෙනවාද, එහෙම නැත්නම් ඔවුන් නිදහස් කරයිද කියන කාරණය.
දැනර මේ බොරැල්ල දේවස්ථානයේ අත්බෝම්බයක් තිබිලා හමුවීම හා සම්බන්ධව වන සිදුවීම පිළිබඳවත් මම ඊළඟට කරුණු විමසා දැනගන්නට කැමති. දැන් පසුගිය සතියේදී ඔබ සඳහන් කළා මනෝජ් ඒ වෙනකොට නම් සකකරුවෙක් බවට පත් වෙලා තිබුණේ අර CCTV කැමරා දර්ශන වලින් හොයාගත්ත පුද්ගලයා අර සිලිසිලි බෑග් එකක ෂොපින් බෑග් එකක බඩු දාගෙන යමක් රැගෙන ආපු පුද්ගලයා කියලා තමයි ඒ වෙනකොට වාර්තා වුණේ. හැබැයි ඊට පස්සේ නොයෙකුත් තොරතුරු වාර්තා වෙමින් තිබුණ විවිධ පුද්ගලයන් සම්බන්ධව සහ විශේෂ මේ පොලිසිය බහර අමාත්‍යවරයා එතකොට අගරද ගුරුතුමන් අතර විශේෂිත වාග් ප්‍රහාර අපි දැක්ක දෙපැත්තට මාරු වෙනවා. මේ සම්බන්ධව නිසි විමර්ශනයක් කරන්නේ නැති වන වගට වන අගරද ගුරුතුමන්ගේ මේ චෝදනාවත් එක්ක දැන් මේ වෙනකොට තියෙන තත්ත්වය මොකද මේ සිදුවීම හා සම්බන්ධව?
ඔහු දැන් අපි දැක්කා ඇඹිලි පිටිය පනාමුරේ ප්‍රදේශයේදී 65 හැවිරිදී සැකකරුවෙක් අත්අඩංගුවට අරගන්නවා. ඔහුගෙන් කරපු දීර්ඝ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වෙච්ච තොරතුරු අනුව විශ්‍රාමික වෛද්‍යවරයෙක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඒ කියන්නේ එහෙම වෛද්‍යවරයෙක් ගැන තොරතුරු වාර්තා වීමත් එක්ක එතකොට බොරැල්ලේ සියලු සාන්තුරුන්ගේ දේවස්ථානයේ බෝම්බය, ඒ කියන්නේ මේ බෝම්බේ ලබා දීලා තියෙන්නේ පිළියන්දල ප්‍රදේශයේ හිටපු විශ්‍රාමික වෛද්‍යවරයා කියලා තොරතුරු අනාවරණය වෙලා තියෙනවා කියලා වාර්තා වෙනවා. විශේෂයෙන් මේ සැකකරුගෙන් කරපු ප්‍රශ්න ක්‍රීම් වලදී ඔහුගේ ගෙදර තිබිලා අවියායුධ කිහිපයක්, ඒත් එක්කම පිස්තෝල 4ක්, රිවෝල්වරයක්, කඩු දෙකක්, රම්බෝ පිහියක්, මේ වගේ හඳුනා නොගත්තු ගිනි අවියක්, මේ ආදී දේවල් හොයාගෙන තියෙනවා කියලා වාර්තා වෙනවා. එතකොට ඔහුගෙනුත් තවදුරටත් ඉස්සරහට ප්‍රශ්න කිරීම සිද්ධ කරනවා කියලා තමයි වාර්තා වෙන්නේ. නාරාහෙන් පිට පෞද්ගලික රෝහලකත් මීට මාස කීපයකට කලින් තිබිලා බෝම්බයක් හම්බ වුණා. මේ බෝම්බේ තියන්නත් කටයුතු කරලා තියෙන්නේ මේ විශ්‍රාමික වෛද්‍යවරයාද කියලා තොරතුරු අනාවරණය වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් මේක තහවුරු කරගන්නත් මේ වෛද්‍යවරයාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරනවා කියලායි වාර්තා වෙන්නේ. දැන් අපි දැක්කා මේ අර පොලිසිය භාර ඇමතිවරයාත් එක්ක අවස්ථාවක කියනවා මේ බෝම්බ දෙකේම මහමුලකරු එක්කෙනෙක්, ඒ හින්දා එක්කෙනා කවුද කියන එක තොරතුරු වාර්තා කරනවා කියලා කිව්වා. ඒ කියන්නේ දැනට මේ කියන එළිදරව් කිරීම සහ තොරතුරු අනුව දැනට දැනෙන්නේ මේ වෛද්‍යවරයා, හිටපු වෛද්‍යවරයා මේක සිද්ධ කරලා තියෙනවා කියලා ඕගෙන් කවුරුටත් ප්‍රශ්න කරනවා. ප්‍රශ්න කිරීම අවසානයේ මදන අපිට හරි තොරතුරක් මේ ගැන දැනගන්න පුළුවන්කම ලැබේවි.
ඔව්, මේ අපි දන්නවා දැන් මේ සම්පූර්ණ විමර්ශන අවසන් වෙනතුරු අතිශය රහසිගත තොරතුරු හෙළිදරව් නොකර සිටිනවාගට, නමුත් යම් තොරතුරක් තියෙනවද මේ විශ්‍රාමික වෛද්‍යවරයා මේ වගේ කාර්යයක් සඳහා මේ උත්සාහ දරලා තියෙන ඇයි කියන කාරණාව සම්බන්ධව?
ඔව්, මේ වෛද්‍යවරයා සඳහන් කරලා තියෙනවා කියලා වාර්තා වෙනවා. තමන් කතෝලික නොවන කෙනෙක් විවාහ කරගත්තු නිසා තමන්ව පල්ලියට ගන්න බෑ කියලා සඳහන් වුණු නිසා, කියන්නේ තමන්ව පල්ලියට ගන්න බෑ කියපු නිසා පල්ලියත් එක්ක යම් තරහකින් පසු වුණා. ඒ හින්දා මේ සිද්ධිය සිද්ධ කරා කියලා ඇතැම් තොරතුරු වාර්තා වෙනවා. සම්පූර්ණ ප්‍රශ්න කිරීමෙන් පස්සේ අනාවරණය කරගන්න කාරණාත් එක්ක ඇත්තටම බෝම්බේ තියන්න බලපාපු සැබෑ හේතුව මොකක්ද කියන එක අපිට අවසානයේදී අනාවරණය කරගන්න පුළුවන්කම ලැබේ.
තවත් යම් උණුසුම් කතාබහක් තියෙනවා ජාත්‍යන්තර ණය ගෙවීම සඳහා මහබැංකුවේ තියෙන උනන්දුව පිළිබඳව. ඩොලර් මිලියන 500ක් ගෙවීම සම්බන්ධව මහබැංකුවේ අධිපතිවරයාට යම් චෝදනා එල වෙනවා අපි දැක්ක. මේක නෙමෙයි මේ අවස්ථාවේදී කරන්න තිබුණේ කියලා. මොකද රට ආර්ථික අර්බුදයක දැරිලිසින් වෙලලා තියෙන නිසා. ඇත්තටම මේ සම්බන්ධව ආර්ථික විශේෂඥයන්, දේශපාලඥයන් සහ ඒ පැත්තෙන් වාර්තා වන තොරතුරු මොනවද? ඇයි මහබැංකුව මේ වගේ හදිසි තීරණයක් අරගෙන තියෙන්නේ මේ වගේ අවස්ථාවකදී?
ඔලෙන් පහුගිය කාලේ ලංකාවේ සංචිත නැති නිසා, ඩොලර් නැති නිසා ණය ගෙවා ගන්න බැරුව යම් බංකොලොත් රාජ්‍යයක් බවට පත් වෙයිද කියලා යම් අදහස් දක්වමින් තිබුණා. රජය පැත්තෙන් කිව්වේ කවදාවත් අපි ණය ගෙවීම පැහැරෙන්නේ නැහැ, මේ මොහොතෙත් අපි සංචිත ප්‍රමාණය වැඩි කර ගන්නවා, ණය ගෙවනවා කියලා. සංචිතත් වැඩි කරගත්තා, ණයත් ගෙව්වා. හැබැයි මුලින් කිව්වේ මේක ගෙවන්නේ කොහොමද, ගෙවන්නේ එහෙම තත්ව කිව්වා. S&P, එතකොට Moody's, Fitch රේටින් ආයතන ණය ශ්‍රේණිගත කිරීම වලින් අපිව පල්ලෑටත් දැම්මා. හැබැයි ඊට පස්සේ රජය පැත්තෙන් කිව්වෝ අපි ණය ගෙවන්න ලෑස්ති කියලා. ඒකට ආයිම තව චෝදනාවක් මතුවෙන්න ආවා. මේ වගේ සල්ලි නැති වෙලාවක, සංචිත අඩුවේ තියෙන වෙලාවක ඇයි ණය ගෙවන්න යන්නේ? ඇයි අපිට බැරිද මේක ණය ආයමත් ප්‍රතිව්‍යුහගත කරමේ කරගන්න? ඇයි ගෙවන්න යන්නේ කියලා. නමුත් රජය මේ ණය ගෙවීම සිද්ධ කරා. ඇමරිකන් ඩොලර් මිලියන 500ක් පහුගිය 18 වෙනිදාට කල්පිරෙන ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම් කර වෙනුවෙන් ගෙව්වා. ඒ විතරක් නෙමෙයි, ලබන ජූලි මාසෙත් තව එවැනි බැඳුම් කර සඳහා ඇමරිකන් ඩොලර් බිලියනයක් අපි ගෙවන්න ඕනේ. ඇමරිකන් ඩොලර් මිලියන 500ක් ගෙවුවා වගේම ආයෙත් තව ඩොලර් මිලියන 500ක ණය මුදලක් ඉන්දියාව දෙනවා කියලා එදා දවසේම තහවුරු කරා. ඉස්සරහදී ඒ සම්බන්ධයෙන් කිවිසුමක් සංකරනවා කියලා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා කිව්වා. හදිසියේ ඉන්ධන මිලදී ගන්න තමයි මේ ණය මුදල ලබා ගන්න එක ගුණේ කියලා ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයත් තහවුරු කරා. ඉතින් මේ කාලේ ණය ගන්නවා, ණය ගෙවනවා, හැබැයි ඊට එහා දෙයකට යොමු කරන්න බැරි වෙන තත්ත්වයක් පේන්න තියෙනවා. දැන් ඔය බිලියන් 500 ගෙවුවා වගේම ලබන ජූලි මාසෙ වෙද්දී තව ඇමරිකන් ඩොලර් බිලියනයක ණයක් ගෙවන්න තියෙනවා. ඒ සම්බන්ධයෙන් උත්සාහ සාකච්ඡා ඇති වෙලා තියෙනවා. මේ ණය මේ වෙලාවේ ගෙවන්න එපා, ප්‍රතිව්‍යුහගත කරන්නේ කරන්න පුළුවන්ද කියලා. නමුත් ආණ්ඩුව කියන්නේ අපි කවදාවත් ණය නොගෙව ඉන්නේ වෙලාවට ණය ගෙවනවා. ඒ හින්දා ඉදිරි ණය ප්‍රමාණයක් ගෙවන්න තමන් සූදානම් කියන කාරණය.
බොහොම ස්තුතියි මනෝජ්, මේකේ විලගේ සතියේ ශ්‍රී ලංකාවේ තියෙන උණුසුම් තත්විති, දේශපාලනික තත්විති පිළිබඳව සමාලෝචනය කරන්න, තොරතුරු හෙළිදරව් කරන්න, මෙවරත් අපේ සතියේ ශ්‍රී ලංකේ පුවත් විමසුම සමගින් සම්බන්ධ වීම පිළිබඳව. බොහොම ස්තුතියි, අපි ලබන සතියේ සතුදා නැවතත් හමු වෙමු. අයිබෝවන්.
බොහොම ස්තුතියි දිලුක්ෂි. අයිබෝවන්.
SBS සිංහල වැඩසටහන සඳුදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11ට ඔබට සමීප වේ.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.